මීළඟට සභාව කල් තැබීම ගරු අමාත්‍යතුමා.
මෙම පාර්ලිමේන්තුව 24 අප්‍රේල් මස පළවන දින සමුදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරනවා.
හොඳයි. සභාව එකකද? හොඳයි. එහෙනම් 2024 අප්‍රේල් මාසේ පළවෙනි දින දක්වා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල් තබනවා. මේ අවස්ථාවේදී කල් තැබීමේ යෝජනාව කර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා.
මූලාසනාර මන්ත්‍රීතුමනි, ගොවි ජනතාව මුණදී ඇති ගැටලු පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශ වූ ලංකාවේ කෘෂිකර්ම තාම යථාතත්ත්වයට පත් වී නොමැති අතර ගොවින්ගේ මැසිමිලි තවමත් ඒ සම්බන්ධව පැවතී. වර්තමානයේ වීගොවින්ට මුණදීමට තියෙන ප්‍රධානම ගැටලුව වන්නේ සිය අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකි ගැටලුවයි. රජය විසින් මේ වන විට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම නොකිරීම හේතුවේ හා නිසි කාලයට ක්‍රියාමාර්ග නොගැනීමේ පෞද්ගලික වී මිලදී ගන්නන් විසින් ඉතා අඩු මිලකට සිය අස්වැන්න මිලදී ගන්නා බවට ගොවි ජනතාව විසින් මැසිවිලි නගයි. තවද නිසි නියාම ක්‍රමේදයක් නොමැති හේතුවෙන් එරවලු ගොවීන්ට දත්ත ඇත්තේ දුෂ්කරතාවයකි. එසේ හෙයින් ගොවියා මූණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් මෙම සභාවේ අවධානය යොමු කර ගොවි ජනතාවට සහනයක් ලබා දිය යුතු ක්‍රියාමාර්ග ගතවයයි මම යෝජනා කර සිටිමි. ගරු සභාපති මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද මේ රටේ ගොවියෝ විශාල ප්‍රශ්නකට අද මූණ දීලා තියෙනවා. තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ මේ කුඹරෙන් ලැබෙන වීටිකේ. ඒ වීටික නිසි මිලකට විකුණ ගන්න බැරි නම් ඒ ගොවියන්ට තමන්ගේ පවුලේ දරුවන්ගේ කෑම්බීම, අධ්‍යාපනය, අනික් කටයුතු කිසි දෙයක් කරගන්න බැරි වෙයි. අපි දන්නවා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ අමනෝච මෝඩ තීන්දුව නිසා මේ රටේ ගොවිතැන සම්පූර්ණයෙන් නැති වුණා. රසායනික පෝර භාවිතය වෙනුවට එදා හිටපු ජනාධිපති ඇති කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් ගත්ත තීන්දුවක් නිසා ඒ වෙනුවට කාබනික පෝර 100%ක් පාවිච්චි කරපු නිසා මේ රටේ ගොවි ජනතාව අන්ත අසරණකට තත්ත්වයකට පත් වුණා. ලෝකෙ කිසිම රටක් නොකරපු වැඩක් තමයි එදා මේ ආණ්ඩුවේ ඉන්න තමුන්නාසගේ මේ අපේ කෘෂිකර්ම ඇමතිතුමත් ඉන්න ආණ්ඩුවේ ගත තීරණය. මේක නිසා 2019-20 මහකන්නේ, 20 යලකන්නේ, 2020-21 මහකන්නේ, 21 යලකන්නේ මේ 22 කන්න කීපයක් හරි අස්වැන්නක් ගන්න බැරි වුණා. මේ සැනේ තමයි යන්තම් වැස්ස ඇවිල්ලා මේ අස්වැන්නක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට සංඛ්‍යාලීකන ලැබිලා තියෙනවා 2023-24 මහකන්නේ මෙට්‍රික් ටොන් 23,000ක් විතර මහකන්නේ, යලකන්නේ මෙට්‍රික් ටොන් 18,000ක් ලැබෙන විත්තිය දැන්ට වැව් පිරලා තියෙන නිසා. අපි දන්නවා ගොවියට අද අධික වැය බරක්. රුපියල් 500ට තිබ්බ පෝරාද ගන්න ඕන 12,000ට 13,000ට. 121කට තිබ්බ ඩීසල් අද 300 ගානක් කරලා තියෙනවා 3 ගුණයකින්. රසායනික පෝර 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ගොවියගේ නිෂ්පාදන වියදම අක්කරයකට අඩු තරමේ 150,000ක් 60,000ක් යනවා. මහා වාරි මාර්ගෙන් නම් ඒ ගාන, සුළු වාරි මාර්ගවලට යනකොට වැහි ජලයෙන් වියදම් කරනකොට ඒ මුදල වියදම් කරත් අස්වැන්න අඩු වෙනවා. අඩුම තරමේ රුපියල් 100කට එහා වියදමක් කිලෝ එකක් වෙනුවෙන් වැය කරනවා. ඒ ගොවියගේ ශ්‍රමය නැතුව, ගොවියගේ ශ්‍රමය නැතුව අද එහෙමනම් මේ ගොවියට වීටික විකුණා ගන්න කිසිම ක්‍රමවේදයක් අද මේ රටේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම ආණ්ඩුවක් අස්වැන්න නෙලනකොට ගොවියන්ගෙන් වී මිලදී ගන්න. තමුන්නාන්සලගේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ක්‍රමවේදයක් හදන්න. අපි දැක්ක පහුගිය දවස්වල රූපවාහිනී ගුවන් විදුලියෙත් ඇමතුමාගේ හම්බන්තොට විතරක් ගන්නවලු වීතික. හම්බන්තොටත් ගෙදර වටේට විතරයි. මම කණගාටු වෙනවා මේ වගේ වැඩ කරන එක ගැන. ඇමතුමා පාර්ලිමේන්තුවේ කිව්වා හම්බන්තොට ගන්නවා කියලා. දැන් අද වීතික කපලා ඉවර වුණා. දැන් උතුරු පළාතේ අස්වැන්න ඇවිත්. අම්පාර දිස්ත්‍රික්කයේ මඩකල්ප දිස්ත්‍රික්කයේ නැගෙනහිර අස්වැන්න කපලා දැන් මාසයක් විතර වෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ මහා වාරි මාර්ග වල අස්වැන්න කපලා මම කතා කරන්නේ
ගරු ඇමතුමා
මේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් වී ගන්නවා කියලා කිව්වේ නැහැ. හම්බන්තොටින් පටන් ගත්තා කියලා කිව්වේ. ඒකත් මගේ ගෙවල් ළඟින් කොහෙවත් ගත්තෙත් නැහැ. තිස්ස මහරාමෙන් තමයි පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ ඉඳන් ඉඳලා
ඔබතුමා
නිවර්ති කරානේ. අපිට ගොවින් කියන එකක් මේ කියන්නේ. ඔබතුමා කිව්වා හම්බන්තොටින් තමයි මේක පටන් ගත්තේ. හැබැයි අනිත් දිස්ත්‍රික් වල තාම පටන් ගන්න නැහැ. තාම ගබඩා වහලා තාම ඉතින් හම්බන්තොට විතරයි අනිත් තැන් වල පටන් ගන්න නැහැ. ඇයි ලංකාවේ එකතනකින් පටන් ගන්න බැරි අනිත් තැන් වලින්? හම්බන්තොට ඉස්සෙල්ලා අම්පාරේ අස්වැන්න එනවා. හම්බන්තොට ඉස්සෙල්ලා මඩකල්පේ අස්වැන්න එනවා. හම්බන්තොට ඉස්සෙල්ලා මොණරාගලින් අස්වැන්න එනවා. තමුන්නාසිරේ පටන් ගන්න තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කෙන් විතරයි. අපි කණගාටු වෙනවා. තාම මං හිතන්නේ මේ ඊයේ පෙරේද අපි දැක්කා මාධ්‍ය මේකට මුදල් වෙන් කරලා තියෙනවා කියලා. මං හිතන්නේ තාම නිසි ක්‍රමවේදයක් පටන් අරන්නේ මේ වී ගන්න. අනිතික මේ වී වලින් කොටසක් දැන්ටමත් ගොවීන් විකුණලා ඉවරයි. අඩු තරමේ රුපියල් 120කට එහා මිලක් තියෙන ඕන අඩුම මිල. නමුත් එහෙම නෑ. අද පහුගිය කාලේ ගොවීන් වික්කේ රුපියල් 80ට 90ට වික්කේ. මේ දවස්වල 100ට පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. නමුත් ගොවීන්ගේ ආදායම එකෙන් එන්නේ නැහැ. ඉතින් අපි අහන්නේ මේ රටේ ගොවියන් කන්න ගාණක් අසරණ වෙලා අඩුතරමේ අස්වැන්න ආපු වෙලාවේ තමුන්නාසලගේ ආණ්ඩුවට ක්‍රමවේදයක් නැහැ. මොකද මේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් තුමගෙන අපේ රටේ ආර්ථිකය හරි ගිහිල්ලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය හරි ගිහිල්ලා තියෙනවා නම් ගොවියගේ වීටික් ගන්න ක්‍රමවේදයක් හදන්න එපයි. 124ක් ඉන්නේ ගොවියෝ. ඒක නිසා අපි කියනවා කරුණා කරලා මේකට වැඩ පිළිවෙලක් හදන්න. අපි මේක මේ ඡන්ද ගන්නවත් වෙන දෙයක් චෝදනාවක් කරන්නවත් නෙවෙයි මේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැකලා තියෙනවා මේ රටේ කවදාවත් අස්වැන්න එන කාලේට වී ගියන්නේ නැහැ. හාල් ගියන්නේ නැහැ. හාල් ගියන්නේ නැහැ. මේ මේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් 30,000කට කිට් වෙන්න කියලා තියෙනවා. නිකන් නෙවෙයි ගෙනල්ලා 30,000ක් ගෙනල්ලා මහනේ තමුන්නාස්සෙත් මට මතකයි වෙළඳැමතුමා කියනවා අපි මේ කීරි සම්බ නැති නිසා මේ මේ ටික ටුවරිස් හෝටල් වලට ගෙනාවා කියලා. බැලින්නම් කීරි සම්බ කියලා ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවෙන් පොන්නි සම්බ. මම හිතන්නේ මේකේ පොන්නි සම්බ ගෙනල්ලා තියෙන්නේ. ගේද්දිත් ලස්සන වැඩේ. ව්‍යාපාරිකින්ට වාසි වෙන්න රුපියල් 58ක් තිබ්බ ආනයන බද්ද රුපියල්ට අඩු කර. මම දන්න විදිහට කෘෂිකර්මත්වය තමයි වැඩි කරලා නැහැ නේද ඒක? 58 රුපියල කරපු එක අනේ අවසර දීලා කියන්නේ. ඔව් මම අහන්නේ තමුන්නාන්සලා ආණ්ඩුව අවසර දුන්නාද නැත්නම් මම දන්නේ නැහැ. තීරණයක් කරන් තියනවා මේ ගන්න එක. මම අහන්නේ අස්වැන්න හොඳටම තියෙද්දි මේ වගේ දේවල් කරනවාද කියලා අපි අහන්නේ. ඒ වගේම තමුන්නාන්සලාගේ අනිත් එක තමයි බඩිරුඟු. බඩිරුඟු දැන් බඩිරුඟු අස්වැන්න ඉන්න තියෙද්දි බඩිරුඟු ආනයනය කරා. මේක තියෙනවා 2022 බඩිරුඟු ටොන් 1,64,000ක් ආනයනය කළා තියෙනවා. 23 බඩිරුඟු ටොන් 1,96,000ක් ආනයනය කළා තියෙනවා. රුපියල් බිලියන 22ක් ගිහිල්ලා තියෙනවා. මහන්නේ අපේ මොණරාගල හම්බන්තොට කොටසක අනුරාධපුරේ අම්පාරේ මේ බඩිරුඟු ගොවියන්ට හරි බීජෙන් නැහැ. පෝර ටික නැහැ. තමුන්නාසලා මොණරාගල දිස්ත්‍රික්කේ බඩිරුඟු වවන ගොවීන්ගේ ඉඩම් ටිකක් තහනම් කරලා තියෙනවා. අක්කර 20-30,000ක වවනවා. අද අස්වැන්න අඩු වෙලා තියෙනවා. හැබැයි මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට බඩඉරුගුටික වමන එක තහනම් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීහරක් ටික නම් ඇතුළේ දාලා තියෙනවා. මීහරක් ලක්ෂ ගාණක් ඇතුළේ ඉන්නවා. කැලිත් වනසනවා, ගසුත් වනසනවා, සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඉතින් මේ වගේ වැඩ තමුන්නාසේ ආණ්ඩුව කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවින් මේ බඩඉරුගුට ගාව නිසා අඩු තරමේ ගෙවල් ටික හදාගෙන වාහන අරන් ට්‍රැක්ටර් ගත්තා. දැන් ට්‍රැක්ටර් වල ෆිනෑන්ස් එක දුවා ගන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයකට තමුන්නාන්සලා අපේ ගොවියක් පත් කරලා තියෙනවා. ඒකට වක් කියන්න ඕන තමුන්නාන්සලා. එක සැරයක් කාබනික පොර ලිරක් ගෙනාවා. අනිත් පැත්තේ තමුන්නාන්සලා දැන් මේ වී ටික මිලදී ගන්න නැතුව පහළ බැහැලා තියෙනවා. බලන්න වීලුණු වීලුණු 2020 නේ මෙට්‍රික් ටොන් 294,386 කියලා තියෙනවා. ඇයි තමුන්නාන්සල දැන් බීලුණු මිල රුපියල් 700ක් නැගලා දැන් ජනතාව අනව රාජපක්ෂලා බීලුණු දැන් සනීපද කියලා තහනවා. එහෙම නේද? එහෙමනේ කිව්වේ. මාහන්නේ තමුන්නාන්සල අසමත් වෙලා තියෙනවා. එක පැත්තකින් ගොවිය නැති කළා. ගොවියට බීජ ගෙනත් දුන්නේ නැහැ. ගොවියට පෝර ටික නැහැ. අපි දන්නවා බීලුණු වලින් සියර වැඩි ගාණක් නිෂ්පාදනය කරා. දඹුල්ලේක ව්‍යාපනයේ ගොවියත් ඒ ගොවිතැන සම්පූර්ණයෙන් විනාශ කළා. අද පාරිභෝගිකයට ඒ වාසියකුත් නැහැ. ඉන්දියාව කියනකොට බීලුණු අපනයනය කරන්න බෑ කියනකොට අපේ බීලුණු 700ට නැගිනවා. දැන් බීලුණු 700ට ගන්නෙ මොන අපරාධයක්ද මේ රට කරන්නේ? කාලයක් මේ බීලුණු වලින් වැඩි කොටසක් අපේ ගොවිය නිෂ්පාදනය කරා. තමුන්නාසල මේ කෘෂිකර්මය නැත්තරම නැති කරලා තියෙනවා. බඩ ඒ වගේම රතු ලුණු මෙට්‍රික් ටොන් 14,437ක් ගෙනල්ලා තියෙනවා. ඒ කාලයක් තිබ්බා රතු ලුණු ගරු මන්ත්‍රීතුමනි 100%ක් අපි නිෂ්පාදනය කරා. ඒකට ඕන බීජ ටික, ඒකට ඕන පෝර ටික තිබ්බා. තමුන්නාසලගේ මේ පෝර වැඩේ නිසා මේ සියලු වින බඩිනුගු මොන්රාගල බඩිනුගු ගොවියා අවුරුදු ගාණක් බඩිනුගු ටික නැතිලා තමුන්නාසල මෙතන හිනාවේ. අනුරාධපුරයේ අපේ මුදල් ඇමතුමා කියයි නෑ බඩිනුගු 120ට යනවා කියලා. බඩිනුගු ගියා 170ට 80ට ගියා. අපි කියන්නේ ඒක නෙමෙයි, බඩිනුගු ගොවියාව තමුන්නාසල නැති කරලා තියෙනවා. මං කිව්වා මොන්රාගල දිස්ත්‍රික්කයේ බඩිනුගු ගොවියාගේ ඉඩම් ටික තහනම් කළා. දැන් ඒ ආදායම සම්පූර්ණයෙන් අඩු කරලා තියෙනවා. තමුන්නාසයට බැරි වෙලා තියෙන බීජ ටිකවත් ගන්න දෙන්න. ගිය මාස් කන්නේ ගෙනාපු බීජ සමහරව පැලවුන්නේ. ඉතින් මේ වගේ තත්ත්වෙට ගොවියව පත් කරලා තියෙනවා. අපි ඉල්ලන්නේ අපි මේක යොදාගෙන අපි මේ ඡන්ද ගන්න නෙමෙයි, මේ ගොවියා අසරණ බවට පත් වෙලා තියෙන එකේ මේ ගොවියව ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදන්න කියලා තමයි තමුන්නාසලන් අපි කියන්නේ. තමුන්නාසලා මේ රටේ ගොවිතැන විනාශ කරපු පුජ්‍යලයේ විතර තමුන්නාසලා ඉතිහාසගත වෙනවා. මට මතකයි 1948 අපි නිදහස ලබනකොට කුඹුරු අක්කරේකින් ගත්තේ වීබුසල් 46. අපි මහා වාරි මාර්ග අස්සද්දල අලුත් ක්‍රමවේද හදලා දීන අලුත් වී ප්‍රවේද මෙයා කළා. මේක 100කට එහා ගත්තා. 100කට එහා ගත්තා. මේ රටේ 35% සහල් නිෂ්පාදනය කරලා තිබ්බේ 1948 වෙනකොට අපිට ඕන එකෙක්. ජනගහනේ වැඩි වෙද්දි තව ඕනකම තිබ්බා. නමුත් අපි 1994 වෙනකොට යහපැති පොළොන්නරුව අනුරාධපුරයේ ගල්ඔය ඒ වගේ මිනිපේ ගිනිමිටිය මහවැලිය අපි හදලා මේ රට සහලෙන් ස්වයං පෝෂණය කරා. ඒ රහලෙන් ස්වයං පෝෂණය කරපු රට තමයි තමුන්නාන්සලා පෝරස් සෙල්ලමක් දාලා කාබනික පෝර මේකක් ගෙනල්ලා ගොවියව සිහින ලෝකෙ දාලා වී නිෂ්පාදනය අඩු කරා. 100ක් ගත අක්කරයකින් වීබුසල් ගාන 50ට අඩු කරා. මේක තමයි තමුන්නාන්සලා ගොවියට කරපු ලොකුම සේවය. දැන් තියෙන්නේ දැන් පෝර කීයට හරි අරන් නිෂ්පාදන වියදම් වැඩි වෙලා ඩීසල් ට්‍රැක්ටර් ගාස්තු වැඩි වෙලා රසායනික පෝර වැඩි වෙලා මේ නිෂ්පාදනය කරන වී ටික මිලට ගන්න ක්‍රමවේදයක් තමුන්නාන්සලා හදන්නේ. தமிழ்நாசுல கிரம வேதை அதான் தமிழ்நாசுல இத்திஹாச கதவை மே கொவிய அமாரு தாபு காண்டாய் மிதியட்டு இக்தாசமசி அனுஹாத்திர வேணுகோட அப்பே தலதேசிய நிஷ்பாதனை கொவியாகே பங்கு சீயட்டு விசாய் தமிழ்நாசலா தமிழ்நாசுலாக ஜனாதிபதி ஒரு பசனை கேட்டதே மேரட பாலனை கல்ல தங்கின ரணில் விக்ரமசிங்க மாத்தியா எதுமத் அப்பே பாக்ஷனே யா பாக்ஷி அது சீயட்ட ஹயம் ஹத்தட பாசலா தீரன் பலான கொவியா கொச்சர் துப்பாத்திலாது கிலா கொவியா கொச்சர் துப்பாத்திலாது மேக தமாய் தமிழ்நாசுல மே கல்ல தீர் பலான மே அர்த்தப்பல் கொவியா அர்த்தப்பல் ஆனாயனே கல்லத்தின எக் லட்சம் பனஸ்துந்தா சட்டசி விஸ்துனா இக்க காலையா நூவரேலியத் வெளிமட பதுள்ளதி ஸ்ரீகேத் வி கோவியா புழுவாங்க மலபுனா மே அர்த்தப்பல் கோவியாட்ட சமாயின் அர்த்தப்பல் கோவியாட்ட அர்த்தப்பல் வெளி மீராட்ட ஸ்வயம் போஷினிக்கிற தான் தமிழ் ஆசிரமன் அது கரண்ணே அர்த்தப்பல் டொன் எக் லட்சம் பனஸ்துந்தா பிட்டாட்டு இங்கேனும் தா பிட்டாட்டு இங்கேனும் லைஸ்வ மங்கில ஒக்கம தீனும் மெஹமதமே கிருஷி கர்மாந்திய தமிழ்நாசுல திவுனு கரான் கட்டையுத்து கரான் கீழா மகான கருணா கல்லாம் மேவாட்ட அவசிய வடப்பிலியோனாதான் அவசிய வடப்பிலியோனாதான் மகானவா தமிழ்நாசுல தமிழ்நாசுல மே ஆண்டு அடுத்து முனாது கோவியாட்ட கிரலா தீன சேவை அது கோவின்ட்டு தமங்கே தருவா இஸ்கோலியாவாக பெருவிலா தீனும் அது லமாய் லக்ஷபா இஸ்கோலே அண்ணே மே கொழும நகர இன்ன கட்டிய நிவை கம்மல துப்பாத் கோவியாக லமாய் ஏ லமாயின் சபத்து திகர் அந்த விதி அண்ணே பஸ் காசு கண்ணு விதி அண்ணே அதுண்டிக கண்ணு விதி அண்ணே பொத்பாத்தி கண்ணு விதி அண்ணே ஏ லக்ஷ பஹம மே கம்மலாய் லக்ஷ நமேக விதுலிய கப்பலத்தி கொய்து மே லக்ஷ நம விதுலிய கப்பலத்தி கம்மல கோவி ஜனதாவது ஏ தத்துல பத்தில தீர் திமங் தமிழ்நாசு அடிக்கே எமத்துமத் கிராமிய அப்பே ஹொந்த மீத்ரே கிராமிய பிரதேசம் ஆப்போ எமத்தியோரே எமத்துமாட சல்லி தென்னு ஏத்தி முக எமத்துமா இல்லு அனேது வீவல்ட சல்லி தென்னு நிக்கல துண்ணே அந்திமட அஸ்வன்ன இவரல அஸ்வன்ன துங்காலக்கித்தர கப்பல இவரையில விக்குணு ஐம் பாசி தமாய் வீவல்ட சல்லி தூ இது கருணாகல்ல மேகட கிருமையா கதான் அது மாஹிதானு வி மாஃபியாவத் தியன் மேராட்டி மோல்ஹிமியான் கீபதினி தமிழ்நாசுல கட்டிய பட்சி ஓகட ஃபன் கர்ண கட்டிய மத்தியவாரனோட சல்லி தின கட்டிய அது மேரட்டே வி நியமத்தம் இல்லகட கண்ணத்து தென் ஏ கொள்ளைக்கும் கோட்டி பிரகோட்டி காண கம்பக்கு சமாட்ட இவகிங்க சந்த வியாபார முதல் லபனி மேகித் மங்கிதான்னே இன்னும் ஐக்கியனே தினே ஏ வடிய கருணாய் மண் நம்பிக்கை அண்ணே பௌஜருக்கு மண் பாரு தின்னே கருணாக்கல் அமத்துவாயம் இல்லான் மிக வெளப்பில்லா கதான் எல கண்ணிரத் எல கண்ணிரத் என்னவா மே மகாக்கண்ணி மகிதானி மெட்ரிக் டோன் விசி தூண் லட்சா எல கண்டா தின தஹாட்டு லட்சம் ஐ தஹாட்டு லட்சா கிண்ணி வெவுட்டுக்கு வேலை பிரிடும் தீ வகையும் மகிழ்வாத போறவல சகனாதாரு மே ஆர்த்திக அவபாத்திய நிசல்ல போர்வல்ட பிலியன திசாய துண்ணா மட மதகாய் இதாயிந்தலா திஸ்பா திசாய கத்தலியா போர்வல்ட சானாதாரி லோக வினத பள்ளி வடி உணாத் மெஹி போர துண்ணா மிலகட யாபாலாண்டு தப்பியக துண்ணா ஹபை தங்க முகாத கலதி என்ன கோவியாட துண்ணே பிலியன திஸ்பா தலியா பிலியன தஹாட்டாய் விசாய் தமுன்னாசி தின்னே போர சானாதாரி மண் நிவர்தினா தமுன்னாசி மண் வரதினா நிவர்திக்கிறான் மான் இல்லாசிட்டு ஆண்டு மே போகிற சகனாதாரி வெடிக்கிறான் தான் கோவியா போகும் அமாரு என் ஜீவத்தில் மேராட்டே துப்பாத்ம கொடுச தமாய் கோவியோ மேராட்டே அமாரு என் ஜீவத்தின் கொடுச தமாய் கோவியோ மன் தமிழ்நாசிற்கு வர கோவியாகே தல தேசிய நிஷ்பாதனையும் கோவியாகே பங்கு அடுவிலா தீன் விதிய சீர விசேந்தல சீர ஹதக்கனங்க அடுவிலா தீரும் ஏகியான ரட்டே ஆர்த்திகேட சாபேட்சகோ கோவியா துப்பத்திலா தீரும் கருணாக்கல்ல மிகட வெடப்பில்லா கதனே வகையும் அவசியம் இராட்டே கிருஷி கர்ம நவீகரணம் எடுப்பில்ல மதல் அங்கதிகியா மகாவலி பிரதேசம் வல்ட்டு மகாவலிய பட்டங்காத்தவசல் அக்கர திகாமாரக கும்புரு இடமே வி கிலோ ஹைதாஸ் பான்சியா கத்தா லபல தீரம் දැන් ඒක 4500ට අඩුවෙලා තියෙනවා 4500ට අඩුවෙලා තියෙනවා ඒ කියන්නේ ගොවියාගේ ආදායම අඩුවෙලා තියෙනවා අපි කියන්නේ මේවා දැන් නවීකරණය කළා අස්වැන්න වැඩි වෙන වී වර්ග අස්වැන්න වැඩි වෙන තාක්ෂණය මේවට ගේන්න ඕනේ ඒ වගේම ගොවි ජනපද ව්‍යාපාරවල
අර මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් කාල සීමාවක් ඔබතුමාට
දෙනවා
විනාඩි දෙකක්
ඔව් හරි ඒකම
රයිට්
ගොවි ජනපද ව්‍යාපාරවල ඉදා ඊයේ තිබ්බ ගාමිණී දිසානායක මැතිතුමාගේ ජන්මදිනය ජයජාවදන මැතිතුමා ප්‍රේමදාස මැතිතුමා ගාමිණී දිසානායක මැතිතුමා තමයි මේ රට ස්වයං පෝෂණය කරන්න කටයුතු කරේ ඒ 1989 වෙනකොට මේ ගොවි ජනපදවල ජනතාව පදිංචි කරා දැන් අවුරුදු 35ක් වෙනවා දෙවෙනි පරම්පරාවනේ තුන්වෙනි පරම්පරාවත් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලෝ අර අක්කර දෙකහමාරට සීමා වෙලා තියෙනවා ඒ අක්කර දෙකහමාරෙන් තස්සයන් අඩු වෙලා තියෙනවා කර්මාන්ත මුකුත් ඒ ප්‍රදේශවල පටන් ගන්නෑ කර්මාන්ත පටන් ගන්නෑ ඒ අය අද ජීවත් වෙන්නේ කොළඹ ඇවිල්ලා කම්කරු රැකියාවක් කරලා තමුන්නාන්සේලාගේ මේ සිමෙන්ති මිල කම්බි මිල ගොඩනැගිලි ද්‍රව්‍ය වැඩි වුණු නිසාද මෙහි ඉදිකිරීම් කර්මාන්තයත් කලා වැටලා තියෙනවා. ඒ මිනිසුන් අද කරගන්න නැත්තත්තර පත් වෙලා තියෙනවා. ආණ්ඩුව මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ලෑස්ති කරන්න ඕනේ. ජනාධිපතිතුමා කියන්නේ 2048 වෙනකොට මේ රටේ ආර්ථිකය හරියනවා. ඒ කියන්නේ මේ රටේ දැන් ඉන්න මිනිසුන්ගේ භාගයක් මැරලා එතකොට නේද? භාගයක් මැරලා. ඒක දන්නේ මම දැක්ක ඊයේ පෙරේද හදිසියේ ඡන්ද ගන්න දන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලක් ගැන කියනවා. නවීකරණ වැඩපිළිවෙලක්. මේ රටේ 1994 න් පස්සේ අවුරුදු 30ක් හිටියේ තමුන්නාසලා ජනාධිපතිව. මේ අවුරුදු 30 න් පස්සේ අවුරුදු 6යි අපි රට පාලනය කරේ. අවුරුදු 6යි රට පාලනය කරේ. 6යි 6මාර තමුන්නාසලා මේක කරේ ගොවිතැන් නැත්තරම නැති කරලා තියෙනවා. විතර එමුතුමත් ආඩලා ඉන්නවා විතර අපි දැන් 60 70 වට කනවා නේද විතර කුකුල් මස් උඩට නැගලා තියෙනවා ඉතින් විතර කුකුල් මස් නිෂ්පාදකයන්ට උඩට වැඩි මම හිතන පිළිවෙලක් ඇතුව මේ වැඩේ කරනවා හිටපු ගමන් මේක වැඩි වෙනවා හිටපු ගමන් අඩු වෙනවා ඉතින් මයිල්ලා සිටින එමුතුමාගෙනුත් අපේ මුදල් එමුතුමත් ඉන්නවා සියලු දෙනාගෙම මම මේ විවේචනයක් නෙවෙයි ගොවිය අමාරු වෙද්දි අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ තිබයිලා සිනා එකට තමුන් ආසිර දැන්වත් වැඩපිළිවෙල යොදා ගන්න. බුරුගි කිය ඉඳලා හරියන්නේ නැහැ. රටේ ආර්ථික හරිය කියලා මුදල් ලැබෙතුමා ඕට ඉස්සලනේ වීමලදී ගන්න තමුන් ආසිර විතර කෑ ගන්න ආර්ථික හරිය ගියා කියලා. වී ටික මිලදී ගන්න නියම වෙලාවට සල්ලි ටික දෙන්න බැරි ආණ්ඩුවක් තියෙනවා. තමුන් ආසිර ලැජ්ජා වෙන්න ඕන. කියනවා විජේ ශාන්ති සංචිත මෙච්චර වැඩි වෙලා තියෙනවා. හැබැයි වීටික් ගන්න සල්ලි නැහැ. තමුන්නාසර මේ කයිවාරු ගහනවා. ගොවි අන්තිම අසරණ තත්ත්වෙට පත් වෙලා. මේක නිකන් වීටික ඉවර නැන් පස්සේ දැන් කියලා මෙච්චර සල්ලි දෙනවා කියලා. තාම අපේ පැත්තේ ඒක නැහැ. ඉතින් මම ඉල්ලා සිටිනවා ගොවි ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. හුන් සුති.
මිලකට යෝජනා ඉදිරි කිරීම කේසේ සම්මතු.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි ගරු රංජිත් මන්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් මේ ගෙනාපු ඉතාමත් වැදගත් යෝජනාව මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ යෝජනාව විස්තර කරන අතර විශේෂයෙන්ම අද අපේ කෘෂිකර්ම ඇමතුමත් ඉන්නවා. ඒ වගේම පස්සම්පත් ඇමතුමත් ඉන්නවා. ඔබ දෙපළම ගොවියෝ දෙන්නෙක්. ඉතින් විශේෂයෙන්ම අද මේ රටේ ගොවි ජනතාවට වෙච්ච ඉරණම මං හිතන්නේ දිගින් දිගටම අපි මේ පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරත් විසඳුමක් ලැබෙන්නේ නැති හැටි තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් මේ රටේ මේ මහකන්නේ ගොවිතැන දැන් අවසන් වෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ. තාමත් ගොවිය බලන් ඉන්නවා රජයේ විසින් මොකද්ද කරන වැඩපිළිවෙල කියන එක. දැන් කෘෂිකර්ම ඇමතුමා කියන විදියට අපි කැමති හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම මුළු රට පුරාම මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපිට ඇත්තටම මෙතන විවේචනයක් කරන්න අවස්ථාවකුත් නැහැ. ගොවිය විවේචනය කරන්නෙත් නැති වේවි. ඉතින් ඒ නිසා ඔබතුමා ඒ හම්බන්තොට ගෙනෙන වැඩපිළිවෙල රට පුරාම මේ රටේ ගොවිතැන වී ගොවි වගා කරන ගොවි ජනපදවලට ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම දැන් ගත්තම කෘෂි නිෂ්පාදනය 100ට 95කින් වැඩි වෙලා. මේක අපි දන්නවා. ඒ වගේම දැන් පොහොර පහුගිය කාලේ රුපියල් 40,000ට ගත්ත පොහොර දැන් සාධාරණ මිලකට ලැබෙනවා තමයි. හැබැයි ඒක නෙවෙයි ගරු ඇමතුමා මෙතන තියෙන ගැටලුව. දැන් මේ කෘෂි උපකරණ දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ෆෝර් වීල් ට්‍රැක්ටර් එක, කුබෝටා ට්‍රැක්ටර් එක, මේ ට්‍රැක්ටර් එක තිබුණේ ගරු ඇමතුමා රුපියල් 179කට. දැන් මේක 100,000ක් වෙලා තියෙනවා. එතකොට ගොයන් කපන ට්‍රැක්ටර් එක මේක තිබුණේ 120ට තිබුණේ. දැන් මේක 160කින් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් එදා අක්කරයක් හැවේ සාමාන්‍යයෙන් රුපියල් 12,000කට අද 25,000ක් වෙලා තියෙනවා. එදා ගොයන් කැපුවේ රුපියල් 9,000කට අද 18,000ක් වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගොවියාගේ මේ වී නිෂ්පාදනය කරන මිල 3 ගුණකින් 4 ගුණකින් වැඩි වෙලා තියෙනවා. එතකොට අද ගොවියට ගොවියගේ පැත්තෙන් ගොවියගේ වීවලට ලැබෙන වටිනාකම් මොකද්ද? දැන් අද නාඩු කිලෝ එකක් රජේ විසින් කියනවා 115කට 110කට ගන්නවා කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා ගරු ඇමතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් අනුරාධපුර දිස්ත්‍රික්කෙත් අම්පාරෙත් මේ කිසිම තැනක රජේ විසින් වී කොහෙවත් අරගෙන නැහැ. එතකොට පාරිභෝගිකයා බත් කන පුද්ගලයා එයා නාඩු කිලෝයක් 220ට ගන්නෙ. එතකොට මෙතන රුපියල් 105ක විතර වෙනසක් තියෙනවා. මේ 105 කොහෙටද යන්නේ? එක පැත්තකින් වී නිෂ්පාදනය කරන ගොවියට සාධාරණයක් වෙන්නෙත් නැහැ. පාරිභෝගිකයාට බත් කන මිනිස්සයාට සාධාරණයක් වෙන්නෙත් නැහැ. එතකොට මේ අතරමැදි කවුද ඉන්නේ? දැන් අපි යෝජනා කරන්නේ ගරු ඇමතුමා, දැන් මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ මෝල් විශාල වශයෙන් තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබුණා මං හිතන්නේ 600ක් විතර මෝල් තිබුණා. දැන් තියෙන්නේ ගරු ඇමතුමා මං හිතන්නේ මෝල් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මහ පරිමාණයේ මෝල් මුදලාලට කතා කරනවට වඩා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ රටේ කුඩා හා මධ්‍යම මෝල් ඒ මුදලාලට ටික ගෙනල්ලා එකතනකට. දැන් මේ අයගෙන් බහුතරයක් ගරු ඇමතුමා මේ අයගේ නම් තියෙනවා ක්‍රිබ් එකේ. බැංකුවට ගියා මේ අයගලන්ට ණයක් දෙන්නෙත් නැහැ. එතකොට මේ වී අස්වැන්න නෙලන කාලෙට මේ ක්‍රිබ් එකේ නම් නැති අයට කියනවා හරි අපි ඕගලන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්නම්. මන් දන්නේ කවුරු ගිහිල්ලද මන් දන්නේ මේ බැංකුවලට ගිහිල්ලා මොන 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 කර්මයක්ද මන් දන්නේ මේ අවශ්‍ය කරන මුදල් ටික අවශ්‍ය වෙලාවට ලබා දෙන්නේ නැහැ මේ කුඩා හා මධ්‍යම මෝල් මුදලාලට. වී ටික ගත්තට පස්සේ ඔන්න දැන් ඒගොල්ලන්ට කතා කරනවා බැංකු වලින් අපි ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්නම් කියලා. මේක අර කෝච්චිය ගියාට පස්සේ ගේට්ටු වහන වගේ වැඩක් කරලා තියෙන්නේ ඇමතුමා. මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් ඒ වගේම තමයි දැන් අද වගාහානි. දැන් ඔබතුමා දන්නවා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් පහුගිය කාලේ ගම් වතුරෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 8,100ක් ගම් වතුරෙන් යට වුණා. දැන් වගා වන්දි දෙනවා කියලා අක්කරයකට රුපියල් 25,000ක් ලබා දෙනවා කියලා කිව්වා. අක්කරයකට 25,000ක් ප්‍රමාණවත් නැහැ කොහොමදවත්. මේ වෙනකොට ගොවියෙක් අක්කරයකට රුපියල් 65,000ක් 50,000ක් වියදම් කළද කමක් නැහැ. මේ දෙන වන්දිය මං හිතන්නේ කඩිනමින් යල කන්න පටන් ගන්න කලින් ලබා දුන්නොත් හොඳයි කියන එක තමයි මම යෝජනා කරන්නේ ගරු ඇමතුමා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තම අද බිත්තරවි. දැන් බිත්තරවි වල ගරු ඇමතුමා විශාල අඩුවක් තියෙනවා රටේ. එතකොට මේ එක පැත්තකින් ගොවියට හැම පැත්තකින්ම කිසිම සාධාරණයක් වෙන්නේ නැතුව ගොවියා නෙලා ගන්න අස්වැන්නට මිලකුත් ලබා දෙන්නෙත් නැතුව ගොවියා අපි ධෛර්යමත් කරන්න පුළුවන්ද ඊළඟ යල කන්නේ කුඹුරට බහින්න කියලා. එතකොට දැන් පහුගිය කාලේ රජේ විසින් මෙට්‍රික් ටොන් 50,000ක් හාල් ගෙන්නන්න කියලා අපි දැක්කා පුවත්පත්වල පළ වුණා. එතකොට රටේ භූමි ප්‍රමාණය ගත්තොත් වී වගා කරපු භූමි ප්‍රමාණය ගත්තොත් මං හිතන්නේ 85%ක් 90%ක් රටේ වී වගා කරා. ගොවියට වෙන කරන්න දෙයක් නැහැ ගරු ඇමතුමා. දැන් අපේ මහලේකම්තුමා අපේ රංජිත් මන්දුමන්නාර මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට දරුවෝ ඉස්කෝලේ යන කතන්දර නෙමෙයි. ගොවි ජනපදවල තියෙන පන්සලට දාන ගේන්නේ නැහැ කියලා හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ගරු ඇමතුමා. දැන් ඇවිල්ලා මොකද දාන ටිකවත් දී ගන්න විදියක් නැහැ කියනවා ගොවියන්ට. දැන් එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මම දැක්කා අපේ රටේ ප්‍රධාන මාධ්‍යයක කියනවා මන්ද පෝෂණයෙන් පෙළෙන කුසභාවයෙන් පෙළෙන වැඩිම දරුවෝ ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කියලා. එතකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම ගරු ඇමතුමා ගොවියන්ගේ දරුවන්ට මන්ද පෝෂණය හැදිලා දැන්. එතකොට මේ தත්ත්වය දැන් දිගින් දිගටම දිගින් දිගට රටේ මිනිස්සුන්ට දැන් මේ தත්ත්වය දැනිලා තියෙනවා. දැන් මේ හාල් කන මිනිස්සුන්ට එක පැත්තෙන් සාධාරණයක් වෙන්නෙත් නැහැ. ගොවියට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ වගේම දැන් ගත්තම අලිමිනිස් ගැටුම. අලිමිනිස් ගැටුම අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඔබතුමා වනජීවී ඇමතුමා ඉන්න කාලේ මං හිතන්නේ ඔබතුමා ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් දියත් කරා. මං හිතන්නේ ඔබතුමා මේ විෂයෙන් අයින් වුණාට පස්සේ ඒ වැඩසටහන එහෙම නැවතිලා ගියා. ඉතින් ගරු ඇමතුමා දැන් මේ වෙනකොට 2010 ඉඳලා 2023 දක්වා රටේ අලි මැරිලා තියෙනවා 498ක්. මිනිස් ඝාතන වෙලා තියෙනවා 1336ක්. මේකෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අලි 57 දෙනෙක් මැරිලා තියෙනවා. මිනිස් ඝාතන 21ක් වෙලා තියෙනවා. දේපළ හානි 180ක් වෙලා තියෙනවා. එතකොට දැන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් දේපළ හානි වෙන අයට වන්දි ලබා දෙනවා. ගරු ඇමතුමා මම යෝජනා කරනවා, මම දිගින් දිගටම මේක කිව්වා, මම තව පාරක් මේක යෝජනා කරනවා. ගරු ඇමතුමා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මැදිහත් වෙලා මේ වගා හානි වලට වඩා දේපළ හානි වෙන එක අවම කරගන්න පුළුවන් අපේ රටේ වීවගා කරන වී ගොවියන් හඳුනාගෙන, ඒ වී ගොවියන් ගබඩා කරන ගොවියන් හඳුනාගෙන ඒ අයට කන්ටේනර් ලබා දෙන්න. එතකොට දැන් මේ ගොවියා අස්වැන්න නෙලා වී ගබඩා කරන්නේ තමන්ගේ නිවස ගෙනල්ලා. දැන් මෙහෙම කරන්නේ බොහොම පොඩි පිරිසක්. එතකොට මේ අයගේ ගෙවල් කඩනවා නම් ඒ අයට වන්දි ලබා දෙන්නත් ප්‍රමාද වෙනවා නම් රජයේ විසින් විශාල මුදලක් මේකට වෙන් කරන්න හදනවා නම් මේකට මොකද්ද පිළියම? මේකට එකම විසඳුම තමයි මේ අයට වී ගබඩා කරන අය හඳුනාගෙන රජයේ විසින් මේකට මුදලක් වෙන් කරලා මේ අයට කන්ටේනර්ස් එක ලබා දෙන්න. එතකොට මේ දේපළ හානි කරන එක අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, දැන් අපි දිගින් දිගටම මේ වී ගොවියා ගැන තමයි අපි කතා කරන්නේ. අපි මේක ඇවිල්ලා ප්‍රධාන විශ්වයක් රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන පිරිසක් මේ රටේ. එතකොට දැන් කෙත්තලවල් මාර්ග තියෙනවා. දැන් කෘෂිකර්ම ඇමතුමා ඔබතුමා දන්නවා, දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තත් මේ කෙත්තලවල් මාර්ග කිසිම එකක් මෑත කාලෙදී මේවා හදලා නැහැ. ජලය විශාල වශයෙන් අපතේ යනවා. ඒ වගේම දැන් අද ඉස්සර වගේ නෙවෙයි ට්‍රැක්ටරෙන් කුඹුරට ගිහිල්ලා වී ටික පටවා ගන්න අවස්ථාවක් අද කරගන්න බැරි වෙලා තියෙනවා. මේ මාර්ග ඔක්කොම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ දැන් ගම්වල හැම ගමකම ඉන්න කුපනිසල. දැන් මේ කුපනිසලේ කාර්යභාරය මොකද්ද? මේ අය 12 වෙනකොට ඉන්න තැනක්වත් හොයාගන්න නැහැ. ඉතින් මම මේ කුපනිසලට අගෞරවයක් කරනවා නෙවෙයි, ඔබතුමා මේ කුපනිස රටේම ඉන්න කුපනිසලා එක තැනකට එක්ක කැඳවන්නනවා. එක්ක නැත්තම් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා මේ කුපනිසලාගේ කාර්යභාරය මොකද්ද කියන එක මේගොල්ලන්ට දැනුවත් කරන්න වෙනවා. දැන් ගොවියෝ කියන්නේ මේ කුපනිසලා ගම්වල ඉන්නවා, ඒගොල්ලන්ගෙන් කිසිම සහනයක් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට මේ ඒගොල්ලෝ දැනුවත් වෙලා නැහැ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ ලේසියට කියනවා අමාත්‍යාංශයෙන් අපිට කිසිම උපදෙසක් ලබා දීලා නැහැ. අමාත්‍යාංශයෙන් අපිව දැනුවත් කරන්නේ නැහැ. අමාත්‍යාංශයෙන් අපිට කිසිම පණිවිඩයක් ලබා දෙන්නේ නැහැ. මේක තමයි ලේසියට කුපනිසලා කියන්නේ. ඉතින් ඒකේ චෝදනාව කෙලින්ම එන්නේ විශේෂ භාර ඇමතුමා විදිහට ඔබතුමාට. ඉතින් ඔබතුමාත් ගොවියෙක් විදිහට මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා මේ නිලධාරීන්ව දැනුවත් කරලා මේ නිලධාරීන්ගේ කාර්යභාරය මොකද්ද කියන එක එයට වටහා දුන්නොත් හොඳයි කියන එක තමයි විශේෂයෙන්ම යෝජනා කරන්නේ. ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, දැන් විශේෂයෙන්ම අපි ගත්තම වී ගොවිතැන වගේම තමයි පළතුරු වගාව. දැන් පළතුරු වගාවෙන් විශාල වශයෙන් ඒගොල්ලෝ මේ දවස්වල පීඩන ලක් වෙන එකක් තමයි දඬුලේනොන්ගේ තියෙන ප්‍රශ්නේ. ඒ වගේම රිලවුන්ගෙන් තියෙන ප්‍රශ්නේ. ඒ වගේ මොනරුන්ගෙන්. ඉතින් මේ සම්බන්ධව අපි දිගින් දිගටම මේවා කොච්චර කතා කරත් දැන් මේ ගොවියෝයිල අපිට කියනවා මන්ත්‍රීතුමා මේකට මොකද්ද මේකට කරන්නේ කියලා. ඉතින් අපි ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම නිලධාරීන් එක්ක කතා කරාම ඒගොල්ලන්ට දෙන්න විසඳුමක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් අපේ වනජීවී ඇමතුමියත් ඉන්නවා. ඔබතුමිය මේ සම්බන්ධව මං හිතන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් ආවා. ඇවිල්ලා ගොවි ජනතාවත් එක්ක කතා කරා. ඉතින් ඔබතුමිය මේකට මැදිහත් වෙන්න, ඔබතුමිය මේ කෘෂිකර්මයේ අමාත්‍යාංශයත් එක්ක මැදිහත් වෙලා මේ රටේ අලිමිනිස් ගැටුම අවම කරගන්න, මේ රිලවුන්ගෙන් වඳුරොන්ගෙන් ඒ වගේම දඬුලේනොන්ගෙන් මොනරුන්ගෙන් ඒ වගේම වල්ලූරෝ මේ ප්‍රශ්නේ දිගින් දිගටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්න විසඳමක් දෙන්නේ නැතුව මේ රටේ ගොවියා අපි කොතෙන්ද ගෙනියන්නේ? ඉතින් ඒ නිසා ගොවියෝ අපිට අවිල්ල කියනවා රජයක් විදියට ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරලා මේවට විසඳුම් අරන් දෙන්න කියලා. දැන් මේ විසඳුම් අරන් දෙන්න තමයි අපි මේ කතා කරන්නේ. දැන් අපේ රංජිත් මද්දුම්මාන මන්ත්‍රීතුමා මේ ගිනාපු යෝජනාව තුළ
දෙකක් තියෙනවා.
රංජිත් මද්දුම්මාන මන්ත්‍රීතුමා ගිනාපු යෝජනාව තුළ මේක කිසිම විවේචනයක් නෙවෙයි. ඔබතුමාලා මේක විවේචනයක් විදියට දකින්න එපා. මේක මේ 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 අපි ගේන යෝජනා මං හිතන්නේ මේකේ හොඳ දේවලුත් ඇති නරක දේවලුත් ඇති විවේචනයත් ඇති මේකේ තියෙන හොඳ දේවල් ටික අරගෙන අපි මේක ක්‍රියාත්මක කරමු. මොකද අපි දැන් විශේෂයෙන්ම ගොවි ජනපද නියෝජනය කරන මන්ත්‍රීවරු විදියට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි මේ ගොවි ජනතාව ගැන කතා කරේ නැත්නම් අපිට ගම්වලට යන්න විදියක් නැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද ඔයගොල්ලෝ කතා කරන්න කියලා අහනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ මේ රටේ ගොවි ජනතාව ගැන අපි කතා කරනවා. අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයක් විදියට අපි හැමදාම නෑ බෑ කිය ඉන්නව නෙමෙයි. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ මේවා ක්‍රියාත්මක කරන්න. ඉතින් දැන් රට පුරාම කුඩා හා මධ්‍යම මෝල් හිමිකාරුන්ට අද මොකද්ද වෙලා තියෙන එක දැන් මුදල් ඇමතුමත් ඉන්න නිසා ඔබතුමා මේකට මැදිහත් වෙන්න ගරු ඇමතුමා. ඔබ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ ගත්තොත් ඔබතුමා දන්නවා මහා පරිමාණයේ මෝල් වගේම අපි පාසල් යන කාලේ කොච්චර පුංචි මෝල් තිබුණාද ගම්වල. ගමේ ඉන්න වීගොවියා කෙලින් මේ කුඩා මෝලට තමයි වීටික ගත්තේ. ඒ මිනිස්සයා පොහොර ටික ගන්න සල්ලි දෙනවා, කුඹුර වගා කරන්නේ අවශ්‍ය කරන හැම දෙයක්ම කරන්න සල්ලි ටික දෙනවා. එතකොට අර මුදලා ගමේ ඉන්න වීගොවියා අර කුඩා මෝලට තමයි වීටික ගිහලා දුන්නේ. අද වී මෝල් ටික ඔක්කොම බැහැලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ රටේ වී මාෆියාව පාලනය කරන කීප දෙනෙක් ඉන්නවා. මෙයට රජයත් බයයි. මෙයා රජයට ඒක උපදෙස් දෙනවා. මම දැක්ක ඒ මුදලාල්ලා ගෙනල්ලා කෘෂිකර්ම ඇමතුමා කතා කරාම කෘෂිකර්ම ඇමතුමාට කියලා දෙන්න හදනවා මේගොල්ලෝ මෙහෙමයි කරන්න කියලා. ඒගොල්ලෝ අභියෝග කරනවා රජයට. ඉතින් මොකටද මේ රජයක්? මොකටද කෘෂිකර්ම අමාත්‍යංශයක්? මොකටද කෘෂිකර්ම ඇමති කෙනෙක්? එහෙමනම් මේ වීමෝල් මුදලාල්ලාටම රටේ ගොවියෝ ටිකක් බාර දෙන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම යෝජනා කරනවා කුඩා හා මධ්‍යම පරිමාණයේ වීමෝල් ඒ මුදලාල්ලා කැඳවලා ඒ අවශ්‍ය කරන පහසුකම් ටික එයාට ලබා දීලා. මොකද බහුතරයක්ගේ මෙයාගේ නම් තියෙන ක්‍රිබ් එකේ ඉතින් බැංකුවෙන් කිසිම පහසුවක් ලබා දෙන්නේ නැහැ මුදල් ඇමතුමා. ඔබතුමා රාජ්‍ය ඇමතුමාදී ඔබතුමා නියෝජනය කරන ගොවි ජනපදයක. ඉතින් ඔබතුමා මෙයාව කතා කරලා මෙයාට අවශ්‍ය පහසුකම් ටික ලබා දුන්නොත් ගොවියට වීවලට හොඳ මිලක් ලබා දෙනවා වගේම පාරිභෝගිකයට හාලුත් අපිට අඩු මිලට දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අපේ ගරු රංජිත් මද්දුම්බණ්ඩ අරගෙන ආපු යෝජනාව ඉතාමත් කාලෝචිත යෝජනාවක්. මේකට අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දුන්න ස්තුතිවන්ත මේ නිහඬනෝ ස්තුති.
ස්තුති ගරුමන්තුමා. මීළඟට ගරු ශ්‍රියන් සේනසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 25ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන අඩුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ වී ගොවියා සම්බන්ධයෙන් එවැගේම යෝජනාව වී ගොවියා සම්බන්ධයෙන් මූලික වශයෙන් තිබ්බට අද මේ සභාව කාලාන්තරයක් තිස්සේ කතා කරන ප්‍රශ්න පිළිබඳව කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු කිහිපය දිහා බැලුවොත් අපේ රටේ ප්‍රතිපත්තිමය වෙනසත් එක්ක කෘෂිකර්මාන්තයේ ඇතිවෙච්ච බලපෑම පිළිබඳව අපි හැමෝම දන්නවා. ඒ පිළිබඳව අපි තර්ක විතර්ක ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඒකම මේ රටේ ඇතිවෙච්ච ආර්ථික පසුබෑමත් එක්ක ආර්ථිකයේ බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුවීම නිසා රජය විසින් සපයන සේවාවන් කිසියම් කාල පරිච්ඡේදයක දුර්වල වෙලා තිබ්බට නැවතත් ඒ පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. ජනාධිපතිතුමා එවැගේම කෘෂිකර්ම ඇමතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා බිඳ වැටිච්ච ආර්ථිකයක් තුල වුණත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ශක්තිය දෙන්න රජයක් හැටියට අපි කටයුතු කරනවා. ඒකම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද මේ සභාවේ විශාල කතාවක් ගොඩනැගෙනවා. මෙතනදී කෘෂිකර්ම ඇමතුමත් එවැගේම මුදල් අමාත්‍යංශයත් එවැගේම කැබිනට් මණ්ඩලයත් මේ සඳහා ගන්න පියවරයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අපිට ගොවිතැනට අවශ්‍ය යෙදවුම් ලබා දෙනව වගේම අද අලුත් ක්‍රමවේදවලට ගිහිල්ලා තියෙනවා. පොහොර සහනාධාරයට ලබා දෙන මුදල් ඍජුව ඒ ගොවියයි ගිණුම් වලට යනවා. ගිණුම් වලට යනවා වගේම ඒ සඳහා ඒ මුදල් ලබා ගන්න කිසියම් පසුවිපරමක් කළ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා අධීර වශයෙන්. එයින් තමයි සමහර තැන්වල මේ පොහොර මුදල් ලැබුණ නැහැ කියලා යම් යම් තැන්වල ගොවියෝ මතු කරන්නේ. ඉතින් මේක යම් කිසි ක්‍රමානුකූල භාවයකට අරගෙන ඒ වගේම වෙනදා ලබා දීපු පොහොර ප්‍රමාණයට වඩා අඩු පොහොර ප්‍රමාණයක් තමයි අද ගොවියා පාවිච්චි කරන්නේ. රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරා කෘෂිකර්ම නවීකරණය පිළිබඳව. මේ පිළිබඳව කෘෂිකර්ම නවීකරණයකට රටක් හැටියට අපි යොමු නොවුනොත් මේ අද තියෙන කෘෂිකර්මාන්තයත් ඉදිරියේදී අවදානම් සහගත තැනකට යනවා. මොකද අද ගොඩක් තරුණ කණ්ඩායම් ගොවිතැනින් ඉවත් වෙලා තියෙනවා. තාම වැඩිහිටියෝ තමයි ගොවිතැන් කටයුතු සිදු කරන්නේ. එහෙනම් මේ වෙනකොටම කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට මූලික වශයෙන් අපිට ලෝක බැංකුවේ සහයෝගය ලැබිලා තියෙනවා. ඒ නියම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒවා අපඩයනේ දක්වා ගමන් කරන ව්‍යාපාර බවට දැන් පත් වෙලා තියෙනවා. අනුරාධපුරයේ තියෙනවා, තවත් දිස්ත්‍රික් නුවර තියෙනවා, මොණරාගල තියෙනවා, මේ වගේ දිස්ත්‍රික්කවල තියෙනවා. එහෙනම් අපි ක්‍රමානුකූලව මෙතන කිව්වා ජනාධිපතිතුමා මෑතකදී කෘෂිකර්ම නවීකරණය පිළිබඳව කතා කරා කියලා. මෑතක නෙවෙයි, ඔබතුමා තමයි ජනාධිපතිතුමාත් එක්ක අපිට ඉස්සෙල්ලා දීර්ඝ කාලයක් කටයුතු කරේ. හැබැයි අපි ජනාධිපතිතුමා යටතේ රජයකට ආවට පස්සේ එතුමාගේ ප්‍රධාන අවධානය යොමුනේ කෘෂිකර්මාන්තය නවීකරණය. අපි ඒ සඳහා සෑම සංවිධානයක් එක්කම සාකච්ඡා කරලා තියෙනවා. ඒ කෘෂිකර්ම නවීකරණයකට යොමු වීමේ වැදගත්කම අපි අවශ්‍ය පදනම සකස් කරලා තියෙනවා. එහෙනම් රජයක් සැලසුම් කරද්දී රජයක් සැලසුම් කරද්දී රජයකට විවේචනයක් එල්ල කිරීම සාධාරණ නැහැ. අඩුපාඩු තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න පුළුවන්. කෘෂි නවීකරණය හොඳ නැත්තම් කෘෂි නවීකරණය මේ යන ක්‍රමවේදයට පරිබාහිර ක්‍රමවේදයකින් සිදු කළ යුතු නම් අපිට ඒක රජය දැනුවත් කරන්න, ඒකේ සුදුසුභාවය පරීක්ෂා කරලා ඒ යෝජනාව හොඳයි නම් අපි ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. එයිද විවේචනයකින් පමණක්ම රටේ තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. තමන් ආණ්ඩුවේද විපක්ෂයේද ඉන්න කාරණාව තුල ආණ්ඩුවේ ඉන්න කෙනා ආණ්ඩුව ආරක්ෂා කරන්නත්, විපක්ෂයේ ඉන්න කෙනා තමන්ගේ භූමිකාව විවේචනයට පමණක් සීමා කරන්නත් කටයුතු කරනවා නම් අපි බලාපොරොත්තු වෙන ගමන්මකට යන්න බෑ. මෙතන අපි පාඩමක් ඉගෙනගෙන යන්න ඕනේ. 2022 ඇතිවෙච්ච තත්ත්වය තුලත් අපි නිවැරදි කිරීම සහ පාඩම් මේක ඉගෙනගෙන යන්නේ නැත්නම් අපිට මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න විදිහක් නැහැ. ඒ අනුව දිගින් දිගටම කෘෂිකර්ම අමාත්‍යතුමා මුදල් ඉල්ලුවා. ඒ වගේම අපේ ස්ථාවරයේ උනේ අනික් රාජ්‍ය ව්‍යාපාර ඔවුන්ගේ ආයෝජන කරලා ව්‍යාපාර හැටියට පවත්වාගෙන ගිහිල්ලා කටයුතු කරනවා නම් අපේ විරෝධතාවයක් නැහැ කියන කාරණේ. ඒ වගේම මීට පරිබාහිර ක්‍රමවේද රජය පාවිච්චි කරලා තිබ්බා. දැන් ගිය මාස් කන්නේ රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගත්තා. ඒ මිලදී ගැනීම සිදු කළේ අර කිං සෙල්සන් මන්ත්‍රීතුමා හොඳ කාරණයක් මතු කරා, මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පිළිබඳ. දීර්ඝ කාලයක් ඔවුන්ට ඇතිවෙච්ච පීඩාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ ඒ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙලා තිබ්බා. එහෙනම් මේක තේරුම් ගත්තා. තේරුම් අරගෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් නිදහස් කරලා ඒ මුදල් වලින් දීමිලදී ගැනීම සිදු කළා. ඒක විතරක් නෙවෙයි, ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න කෙටීමටත්, එවැගේම වියලීමටත්, එවැගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදේශ පරිදි ප්‍රවාහනය කිරීමටත් මුදල් ලබා දීම සිදු කරා. හැබැයි කනගාටුවට කාරණේ ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, මේකේ බහුතරයක් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කටයුතු කරද්දී සුළුතරයක් අර රජයට ඇවිත් යුතු මුදල ගෙවීම පැහැර හැරියා. රජයට ඇවිත් යුතු මුදල ගෙවීම පැහැර හැරියා. එහෙනම් අපි සුළුහ මැති පරිමාණ මෝලිමියන් ගෙනුත් ඉල්ලන්නේ කරුණාකරලා අපි ඔක්කොම වගකීමෙන් කටයුතු කරමු. දැන් ජනාධිපතිතුමා මේ වර්ෂයටත් දිලිඳු පවුල්වලට අඩු ආදායම්ලාභී පවුල්වලට විශේෂයෙන්ම සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන ගිය අවුරුද්දෙත් ඒක කරා. එයින්ද මැතිවරණයක් ඉඳ කරනවා කියන්න බෑ. මේ අවුරුද්දෙත් ඒක අපි කරනවා. අපි බලාපොරොත්තු වෙනවා වී මෙට්‍රික් ටොන් 85,000කට වඩා වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මිලදීගෙන එය නැවත සහල් බවට පරිවර්තනය කරලා අඩු ආදායම්ලාභී කණ්ඩායම් වලට ලබා දෙන්න කටයුතු කරන්න. මෙතනදී අපේ අරමුණ වෙන්නේ එකක් මේ රජයේ සහල් දීමේ ව්‍යාපෘති අඩු ආදායම්ලාභී පවුල්වලට ඒක දළ වශයෙන් පවුල් ලක්ෂ 27ක් වුණා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දෙත් අපි බලනවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන් උපදෙස් ලබා දෙනවා ඒ නිවැරදිව ඒ පවුල් හඳුනාගන්න කියලා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ඉන්න නිලධාරීන්ට පුළුවන් ඒ හඳුනාගත්ත පවුල් තහවුරු කිරීම සිදු කරන්න. ඒ අනුව අපි හිතනවා ගිය අවුරුද්දෙත් අපි ලක්ෂ 27.4කට මේ සහල් බෙදා දීම සිදු කරපු හින්දා මේ වර්ෂයේත් ඒ කටයුත්තම කරන්න මුදල් වෙන් කිරීම මේ වෙනකොටම බිලියන 11ක් සිදු කරලා තියෙනවා. එතකොට අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙනවා. ඔවුන් මේ මිලදී ගැනීම සිදු කරයි. රජයේ හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නාඩු වී කිලෝවක්, ඒ කියන්නේ තෙතමනය 14%ක් වන හෝ ඊට අඩු නාඩු කිලෝවක් රුපියල් 105කුත්, ඒ වගේම තෙතමනය 14.22 අතර තියෙන නාඩු කිලෝවක් රුපියල් 90කට ගන්න. ඒ අනුව ඔවුන්ට කෙටීම සඳහා නාඩු සහල් කෙටීම සඳහා තම්බපු වීවලට 10.7කුත් රුපියල් කිලෝකට, එවැගේම කැකුළු සඳහා 8.875කුත් ගෙවන්න කටයුතු කරනවා. ඊට අමතරව වියලීමේ කුලිය හැටියට කිලෝවකට රුපියල් 4.75කුත්, ඇසුරුම් කුලිය හැටියට කිලෝවකට රුපියල් 5කුත් ප්‍රවාහනයේ සඳහා අදාළ ගෙවීම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ අරමුණු තුනක් එක්ක. එකක් මේ කියන තත්ත්වය උඩ යම් කිසි කෙනෙකුට ගොවියෙකුට විකුණා ගන්න බැරි නම් මේ මිලට ලබා දී. දෙවැනි එක සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඔවුන් පෙර ලබාගත් ඒ රජයේ ව්‍යාපෘතිය තුල සහල් ලබා දීලා තියෙනවා නම් ඒ අයට නැවතත් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට ශක්තියක් වෙන්න අවශ්‍ය මුදල් ලබා දීම, ඊළඟට රජයේ ව්‍යාපෘතිය හැටියට අඩු ආදායම්ලාභී සහ දුප්පත් අයට පවුල් ඒකක ලක්ෂ 27කට සහල් කිලෝ 20 බැගින් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කිරීම. එතකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොට වියළුයි මණ්ඩලයේ සම්බන්ධනුත් කතා කරා. අපි වියළු අපි ආර්ථික අර්බුදයකින් නැවත ගොඩනැගෙන රටක්. ආර්ථික අර්බුදයකින් අපි ගොඩනැගෙන රටක්. එතකොට මේ රටේ හැම රාජ්‍ය ව්‍යාපාරයක්ම ව්‍යාපාර කටයුතු කරලා මහ භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය යුතුයි. ඒක අපි මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත් කළා තියෙනවා. මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? ඒ අනුව ඇතිවෙච්ච ප්‍රශ්න තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වියළුයි මණ්ඩලයට විවිධ අවස්ථාවන් වලදී වර්ෂ ගණනාවක් මේ මහින්ද අමරවීර ඇමතුමාට මේක බර කරන්න එපා. එතුමාගේ කාල සීමාව තුළ නෙමෙයි කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මේ රජය යටතේ. නමුත් විවිධ අවස්ථාවන් වලදී අවුරුදු 12ක් විතර කාලයක් තුල මහ භාණ්ඩාගාරය ලබා දීපු මුදල් තියෙනවා. විශේෂයෙන් ලංකා බැංකුව, මහජන බැංකුව මහ භාණ්ඩාගාරය විසින් අපකරුවන් බවට පත් වෙලා ලබා දීපු මුදල් තියෙනවා. ඒ මුදල් වලින් කෝටි 2863ක මුදල් ප්‍රමාණයක් තාම ගෙවීම අයවීම මහ භාණ්ඩාගාරයට සිදු වෙලා නැහැ. ඒ අනුව මහ භාණ්ඩාගාරයට සිදු වෙලා තියෙනවා මේ බැංකුවලටත් මේ තමන්ගේ අපකරය මත ණය ගෙවීම කටයුතු සිදු කරන්න. ඉතින් මේ தத்துவයේ තවදුරටත් මේ පවතින ආර්ථික අර්බුදය තුළ පවත්වාගෙන යන්න බෑ. ඒක අපිට සිදු කරන්න බෑ. මේ රටේ බදු ප්‍රතිපත්තිය රජය වෙනස් කර, මේ රටේ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යද්දී ඒව පිරිවැයට ගැලපෙන ආකාරයට මිල ගණන් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනසක් අපි ඇති කර, ඒ වගේම පිරිවැයට සමගාමීව මිල තීරණය කිරීම තුළ ඇතිවෙන බලපෑම ජනතාවට අවම කරන්න, විශේෂයෙන් අඩු ආදායම්ලාභී සහ දුප්පත් ජනතාවට අපි අස්වසුම සහනාධාරය ලබා දෙන්න කටයුතු කරා වඩා හොඳ විනිවිදභාවයක් තියෙන ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒක තව සකස් කරගත යුතු තැන් තියෙනවා. අපි කවුරුද්දයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එහෙනම් රජයක් හැටියට මේ අර්බුදය මැද මේ ආර්ථිකය කළමනාකරණය කරන්න විශාල වෙහෙසක් ගත්තා. එහෙනම් හැම පැතිකඩක්ම ආවරණය වෙන්න අවශ්‍ය කටයුතු කරා. දැන් අපි ගොවි ජනතාවට වන්දි ගෙවීමේදී ඒ අදාළ මුදල් ලබා දීම සිදු කරනවා, අවශ්‍ය නම් පොහොර ලබා දීමේදී අවශ්‍ය මුදල් ප්‍රමුඛතාගත කරලා ලබා දෙනවා. විශේෂයෙන්ම පොහොර සහනාධාරයේ රජයේ ප්‍රමුඛතාගත කරපු වැඩසටහන මහ භාණ්ඩාගාරයට ලැබෙන ආදායමත් වියදමත් කළමනාකරණය කරද්දී ගොවියෝ වෙනුවෙන් ලබා දෙන පොහොරවලට ප්‍රමුඛතාවය ලබා දීලා ඒ කෘෂිකර්ම මාත්‍යාංශයේ මුදල් ඉල්ලන ආකාරයට ලබා දෙන්න අපි කටයුතු කළා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ මිලදී ගැනීමට අමතරව අර මම කියපු මේ ගැටලුවත් අපිට තියෙනවා. ඊළඟට මේ වී මිලදී ගැනීමේ ක්‍රමවේදය දිස්ත්‍රික් ලේකම් වරුන් හරහා සිදු වෙයි. ඒ එක්කම කරු මුලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි, තවත් විකල්ප ක්‍රියාමාර්ගයක් අපි රජය හැටියට යෝජනා කරලා දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක තමයි 15%කට මෝල් හිමියන්ට වී එකතු කරන අයට වී මිලදී ගැනීම සඳහා ප්ලෙජ් ලෝන්ස් ලබා දෙන උඩ පනන පහසුකම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා රජය. ඒ අනුව 15%ක පොලියක් වුණාම 4%ක පොලි ප්‍රතිශතයක් මහ භාණ්ඩාගාරය දැරීමට ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය තීන්දුව කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ට 4%ක පොලිස් සහනාධාරයක් ලබා දෙනවා. ඒ අනුව ඊයේ දිනේ වන විට මේ ණය 104ක් මේ වී එකතු කරන අය ඒ වගේම මෝල් හිමියන් අරගෙන තියෙනවා. ඒකේ වටිනාකම රුපියල් මිලියන 2160යි. මෙතේ කොඩපණ ණය ලබා දීම සිදු කරේ පෞද්ගලික රජයේ බැංකු විතරයි. හැබැයි මේ වෙනකොට රජයේ බැංකු වලටත් ඒ වගේම පෞද්ගලික බැංකු වලටත් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ වෙනකොට බැංකු 6ක් ඒ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට වැඩිම සම්බන්ධතාවය තියෙන්නේ මේ මිලදී ගැනීම සඳහා උඩපණ ණය අරගෙන තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ. වටිනාකම රුපියල් මිලියන 552.5යි. සමස්ත වැඩසටහන තුළ 26%ක උඩපණ ණය ලබා ගැනීමේ පහසුකම අම්පාර දිස්ත්‍රික්කේ වී එකතු කරන අංශ මෝල් හිමියන් අරගෙන තියෙනවා. ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කේ මිලියන 282.3ක් මේ සමස්ත ව්‍යාපෘතියෙන් 13%ක ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කේ අරගෙන තියෙනවා. ඊළඟට වැඩිපුරම තියෙන පොළොන්නරුව දිස්ත්‍රික්කේ 12%ක් මිලියන 251ක්, කුරුණෑගල 10%ක් මිලියන 215ක්. අපිට පුළුවන් මේ ප්‍රමාණය බැංකු අපිට සාකච්ඡා කරද්දී මිලියන 9000ක ණය ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමට හැකියාවක් තියෙනවා කියන එක අපිට බැංකුත් එක්ක කරපු සාකච්ඡාව තුළ සිදු කළා තියෙනවා. ඒ අනුව අපි ඒ පොලිස් සහනාධාරය ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. ඉතින් පවතින ආර්ථික තත්ත්වය තුළ මේ ආර්ථිකයේ ගොඩනැගෙද්දී හැම පැතිකඩක්ම ආවරණය වෙන්න කටයුතු කළා තියෙනවා. ගොවියට මිලක් තියෙන්න ඕනි වගේම අනික් පැත්තෙන් පාරිභෝගිකයාටත් දරීමට පුළුවන් මිලකට සහල් මිලදී ගැනීම තියෙන්න ඕනි. මේක අපේ වගේ ගම් පළාත්වල ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ මන්ත්‍රීතුමනි. නමුත් නගරයටෙද්දී විශාල බලපෑමක් සහල් මිල සම්බන්ධෙනුත් තියෙනවා. එහිඳ රජය ආනයන කටයුතු කරනවා. රජය ආනයනය කරන්නේ මේ රටේ නිෂ්පාදනය කරනවන ස්වයංපෝෂිත භාවයක් තියෙනවන එතෙන්ට ගමන් කරන්න තමයි රජයේ අවශ්‍යතාවය නිෂ්පාදනය. නමුත් ඒ අතරතුර යම් යම් කණ්ඩායම් පාරිභෝගිකයාට සාධාරණ ආකාරයට මිලට ගන්න පුළුවන් ආකාරයට හිඟයකින් තොරව සපේම් ජාලය පවත්වාගෙන යන්න උදව් කරන්නේ නැත්නම් රජයේ මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා. අකමැත්තෙන් වුණත් මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා. ඒ මැදිහත්වීම නොකරොත් එක කාණ්ඩයක් දිගින් දිගටම රජය විවේචනය කරන්න පටන් ගන්නවා. එහෙනම් මේක ලේසි කටයුත්තක් නෙවෙයි. වගකීමක් කරගන්නේ නැතුව පැත්තකට වෙලා වාඩි වෙලා ඉඳලා තමන් නිින්දෙන් ඇහැරුණා වගේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මිනිත්තු කිහිපයක් අරගෙන පදනම් විරහිත චෝදනා රාශියක් එල්ල කරලා නිවැරදි විය යුතු තැනුත් පෙන්වන්නේ නැතුව තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන කඳවුරු ශක්තිමත් කරන්න විතරක්ම කතා කරනවට වඩා පොදු ගැටලු වලදී සහයෝගයේ නේකාබද්ධව කටයුතු කිරීමේ කරා නම් ජනතා ගැටලු වලට මීට වඩා පිළිතුරු සහ ඒවට අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් ගරු බුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා අපි කියනවා කියලා ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙනවා කියලා. එතුමාට සමහර විට ආර්ථිකයේ කඩාවැටීම තුල බලපෑමක් ඇති නොවෙනවා ඇති. මම දන්නේ නැහැ. මීට මාස 20කට කලින් රටේ ඇතිවෙච්ච තත්ත්වය තුල බලපෑමක් ඇති නොවෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට විතරයි ආර්ථිකයේ ශක්තිමත් වීමක් වෙලා නැහැ කියලා කතා කරන්න පුළුවන්. සමහර විට එතුමා දවස් 4-5ක් තෙල් පෝලිං වල ඉඳලා නැතුව ඇති. පැය 13ක් විදුලිය කැපිච්ච එක එතුමාට බලපෑමක් නොවිලා ඇති. ඊළඟට සැපයුම් ජාලය අක්‍රීය වෙලා නිසි ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට සහ බෙදා හැරීමට තිබ්බ ජාලය බාධාවක් වීම එතුමාට බලපෑමක් නොවෙන්න ඇති. ඒ වගේම
රජිත් මද්දුම් බණ්ඩාර
මහත්මනි, මේ රට ඔය තත්ත්වයට පත් කර පොඩ්ඩක් මේ රට පත් කරා තමුන්නාසලා වක් කියන්න ඕන. තමුන්නාසලා විනාශ කරපු රට දැන් කියනවා ටිකක් ඉස්සරහට ඇවිල්ලා
ගරු මන්ත්‍රීතුමා
දැන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා කයිවාරු ගහනවා මෙතන. කයිවාරු
ගහනවා
ඔබතුමා කරන්න එපා. ඒකට හේතුව
මම කිරුවේ නෑ. මම ඉතින් මොකද කොහෙට පොඩ්ඩක් කියලා බැලුවේ.
පටන් ගත්තා
ගරු අපත්තුමා චෝදනා කරන්න එපා.
මම
කියන්නේ මොකද පොඩ්ඩක් පොඩ්ඩක් කියලා
පාර්ලිමේන්තුවේ
එතුමා කියන්න එතුමා තේරුම් ගන්න බෑ.
ඔබ දේශ මන්ත්‍රීවරේ එතකොට එතුමා කියන ඔක්කොම අපි අහගෙන ඉන්න ඕනි. අපිට පිළිතුරක් ලබා දෙන්න තියෙන අවස්ථාවේ එතුමා තවත් කාලයක් ගන්න. ඒක සාධාරණ නෑ. ඉතින් එතුමාට ඕන ටික මිනිත්තු 30කට ආසන්න කාලයක් කිව්වා. අපි කියන්නේ අපේ පැත්තෙන් ලබා දෙන්න තියෙන විසඳුම්. නොගැලපීමක් තියෙනවා අපි ඒක සකස් කරගමු.
හොඳයි.
ඊළඟට ඩොලරය රුපියල් 370ට නිල වශයෙන් ගිහිල්ලා කළු කඩේ 425ට යද්දී එතුමාට බලපෑමක් නොවෙන්න ඇති. හැබැයි මේ රටේ ජනතාවට බලපෑමක් තිබ්බා. උද්දමනයේ 70%ක් ඇති බලපෑමක් තිබ්බා. අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඩොලරය රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. ඒකේ වාසිය ජනතාවට ගිහිල්ලා ඒ ශක්තිමත් වෙන වේගයට ගිහිල්ලා තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නගතයි. ඒකටත් අපි රජයක් හැටියට වැඩපිළිවෙලක් යොදන්න සූදානමින් ඉන්නවා. මොකද අපි ඉන්ධන මිල සූත්‍රය තුළ ඉන්ධන මිල තීන්දුව කරද්දී විදුලිය සම්බන්ධයෙන් මාස 3කට සැරයක් ඒ මිල ගණන් තීන්දුව කරද්දී ජනතාවට වාසියක් දෙන්න පුළුවන් වුණේ රුපිය ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇතිවෙච්ච ශක්තිමත් භාවය. රුපියලේ ශක්තිමත් භාවය. එතකොට එතන යම්කිසි එකගතාවයක් එක්ක රජයේ මැදිහත්වීමක් එක්ක මිල සූත්‍රයක් හදලා ඒ මිල සූත්‍රය තුළින් වාසියක් ජනතාවට යන්නේ රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම නම් අනික් අත්‍යවශ්‍ය භාණ්ඩවලත් ඒ රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයට ගලා යෑම සිදු වේ යුතුයි. ඒකට වෙළඳ අමාත්‍යාංශය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මුදල් අමාත්‍යාංශය හැටියට අපි මැදිහත් වීමක් කරන්න සූදානම්. මම නලින් ප්‍රාන්දු අමතුමත් එක්ක උදේ සාකච්ඡා කරා දුරකථනයේ. මම එතුමාට කිව්වේ අපි දන්නවා රේගුවට එද්දි මිල කීයද, බදු ප්‍රමාණය කීයද, මේ සියල්ල අපි දන්නවා. එහෙනම් අපි මේ මිල ගණන් ප්‍රචාරය කරමු, සියලු දෙනාට දැනගන්න ප්‍රචාරය කරන. එතකොට සාධාරණ ලාභයක් මත තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාවි. එයින්ද මේ රටේ සැබවින්ම මාස 20කට පෙර තිබ්බ ආර්ථිකයත් අද මේ රටේ ගොඩනැගිලා තියෙන ආර්ථිකයත් අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ ගොඩනැගීම සිදු කරන්න තමයි අපි මෙතුමාලගෙන් සහයෝගයක් කිල්ලුවේ.
ගරු ඇමතුමා තම බුදුනාට විනාඩි දෙකක් කාලෙ.
මේ සහයෝගය ලබා දෙන්න ඕන එකඟ වුණේ නැහැ. මොකද වුණ හිතුවේ මේ රටේ පෙරති ඒ අභියෝගාත්මක කාලය තුල ඒ අභියෝගය බාරගත්තා නම් උන්ට කරන්න බෑ. ඒ තුල උන් දේශපාලනික වශයෙන් තවත් දුර්වල වෙනවා කියන කාරණේ. ඔවුන්ගේ මතය වුණේ ඒ වෙලාවේ ඒක අරගත්තා නම් ඒක කරගන්න බැරි වෙනවා. ඒ ඇති වෙන අසාර්ථකත්වය තුල ඔවුන්ට යම් කිසි පදනමක් තිබ්බා නම් ඒ පදනමත් ඒ කාලය තුල විනාශ වෙනවා කියලා. හැබැයි ඒ හින්දා අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ලෝක බැංකුවත් එක්ක ආසියානු සංගමන බැංකුවත් එක්ක අපේ ණය හිමියොත් එක්ක ද්විපාර්ෂික ණය හිමියෝ බහුවාර්ෂික ණය හිමියන් ඊළඟට පෞද්ගලික බැඳුම් කර හිමියන් වාණිජමය ණය හිමියන් මේ හැම කාණ්ඩයක් එක්කම ඔවුන්ට විශ්වාසය ගොඩනගෙන ආකාරයට කටයුතු කරලා අද ආර්ථිකය ස්ථාවර වෙලා 2023 හතරවෙනි කාර්තුව වෙද්දී 104.5% ආර්ථික වර්ධන වේගයකුත් අපි අරගෙන දීලා තියෙනවා රටට. එහෙනම් අපහසුතා ක්‍රමානුකූලව මේ අයින් වෙලා යයි. හැබැයි ඒකට තවත් යම් කිසි කාල පරිච්ඡේදයක් ගත වෙනවා. ඒ සඳහා අවශ්‍ය නිවැරදි නායකත්වය ජනාධිපතිතුමා ලබා දෙනවා. ඒකේ අවශ්‍ය ක්‍රියාකාරීත්වය අපිට ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය සහයෝගය ලැබෙනවා. එහෙනම් අපිට මේ කටයුත්තේදී ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ කියලා ස්ථාවර වෙලා නැහැ කියලා කවුරු හරි කියනවා නම් අවසාන වශයෙන් මම අවසාන කරනවා. මට කියන්න තියෙන්නේ එහෙම කියන අයට මාස 20කට කලින් සමස්ත රටම අවුලක ඉඳලා හැම කෙනාම දුක් විඳපු අවස්ථාවක අපහසුතාවයකට පත් වෙච්ච අවස්ථාවක මේ ආකාරයට කියන කෙනා කිසිම අපහසුතාවයකට පත් වෙලා නැහැ කියන එක විතරයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරේ මතු